Honorable Dr. Kaushali Ariratna, you have 10 minutes.
Garu Niyojaka Kathanayakatumani, ada dina Sri Lankawa saha Ekasath Arab Emirates Rajya athara ayojana pravardhana saha anyonya surakshana pilibanda givisuma pilibandawa sakatcha karana davase mama ita ketiyen kemathi mata kalin katha karapu mantri tumata kiyanna ita wagakimen ඊශ්‍රායලයට මාධ්‍යවේදීන් යැවුවේ ආණ්ඩුව නෙමෙයි. එතුමා බොරු මතයක් ප්‍රචාරය කරන්න උත්සාහ කරනවා. ඒක පෞද්ගලික සංචාරයක්. ඊශ්‍රායල් රජයෙන් අනුගමනය ස්පොන්සර් කරන්නේ නැති. හැබැයි රජයේ කිසිම මැදිහත්වීමකින් තෝරා ගැනීමක් කරෙත් නැහැ. මම උත්තර දෙන්නේ ඒකට. රජයෙන් තෝරාගත්තු එකක් නෙමෙයි. ඒගොල්ලන්ව ඊශ්‍රායල් රජයෙන් ස්පොන්සර් කළා යවන්නේ
නැති. You can get you the time after she finishes. Let her complete. Honorable Kaushalya Ratna, can you
continue? අනිත් කාරණේ ගොඩක් රටවල් වලින් ඒ වගේ මාධ්‍යවේදීන්ට සංචාර දෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි ගොඩක් රටවල් වලින් දෙනවා සමහර ඒවා තියෙනවා රාජ්‍ය විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා එන ඒවා සමහර ඒවා තියෙනවා එහෙම නොවන ඒවා හැබැයි මේක රජයෙන් යවපු එකක් නෙමෙයි එතකොට ලංකාවේ සේවකයෝ ලක්ෂ දෙකකට ආසන්න ප්‍රමාණ 20000කට ආසන්න ප්‍රමාණයක් වැඩ කරනවා ඊශ්‍රායලයේ අපි කැමති වුණත් අකමැති වුණත් මේ මිනිස්සු තමන්ගේ ශ්‍රමය වැය කරන්න රටවල් වලට ගිහිල්ලා ඉන්නවා එතකොට කවුරු හරි කියනවා නම් සියලු තානාපති සම්බදතා එතනින් නවත්තලා අපේ තානාපති කාර්යාලේ වහගන්න ඕනේ කියලා මම හරි කනගාටු වෙනවා එතුමාලගේ ප්‍රායෝගික දැනීම පිළිබඳව කොහොම වුණත් මේ අද කතා කරන්න નિયમિત ගිවිසුම ඊටාම වැදගත් ගිවිසුම එතුමාගේ කතාවේ තිබුණේ නැත්තේ මේ ගිවිසුම ගැන ඒ නිසා මං හිතුවා අද ගිවිසුම ගැන පැහැදිලි කිරීමක් කරන්න මොකද මේක තමයි අවස්ථාව රටේ ජනතාවට මේ ගිවිසුමේ තියෙන්නේ මොනවද සහ මේ ගිවිසුම අපිට වැදගත් වෙන්නේ ඇයි කියන එක සාකච්ඡා කරන්න ඇත්තෙන්ම කිව්වොත් ඉන්වෙස්ට්මන්ට් ලෝ කියන එක එහෙම නැත්නම් ආයෝජන නීතිය කියන එක ලෝකේ ඇති වෙන්නේ ලෝකේ යටත් විජිත නිර්යටත් විජිතකරණය වීමත් සමග ලංකා ලෝකයේ යම් යම් ගෝලීය උතුරෙන් ආපු ව්‍යාපාර සහ ආයෝජනයන් නැවත ඒ රටවල් වලට දෙන්න සිද්ධ වෙනවා. ඇත්තෙන්ම කිව්වොත් ආයෝජන නීතිය කියන එක බිහි වෙන්නේ අර ගෝලීය උතුරේ ආරක්ෂණය සමාගම් සහ කෝපරේට්ස් ආරක්ෂා කරන්න. හැබැයි දැන් වෙනකොට අපේ ගෝලීය දකුණේ රටවල් සමත් වෙලා තියෙනවා මේක යම් ආකාරයක නිර්යටත් විජිතකරණය කරන්න. එහෙම නැත්නම් ඒකේ තියෙන අපිට හැමතිස්සෙම සිද්ධ වෙන අවාසි. ඒ කියන්නේ අපේ මාකට් එක ඕපන් කරද්දි හැමතිස්සෙම ව්‍යුහාත්මකව බලය ලැබෙන්නේ ගෝලීය උතුරට. ඒ කියන්නේ ධනවත් රටවල් වලට. ඒ රටවල් වලට තියෙන මේ අසීමාන්තික බලය සීමා කරලා අපි සතුවට යම් අපේ ආරක්ෂාව අපේ ජනතාවගේ සුභසිද්ධිය සඳහා මේ නීතිය වෙනස් කරගන්න අපි සමත් වෙලා තියෙනවා. මම මෙතෙන්දි කියන්න ඕනේ ලෝකේ පළවෙනි වතාවට අන්‍යෝන්‍ය ආයෝජන ගිවිසුමක් හරහා රටක්ව අභියෝගයට ලක් කළ තියෙන්නේ ශ්‍රී ලංකාව. මේක අපි කනගාටු විය යුතු කාරණයක්. 1990 විතර ආපු තීන්දුවක් තියෙනවා ඒෂියන් ඇග්‍රිකල්චරල් ප්‍රොඩක්ට්ස් ලිමිටඩ් කියලා. මේක ලංකාව තමයි මුලින්ම අභියෝගයකට ලක්ුණේ. විශාල වන්දියක් ගෙවන්න සිද්ධ වුණා. මෑතක ගත්තොත් 2016 රේමන් ලිමිටඩ් වර්සස් ශ්‍රී ලංකා කියන නඩුවේදීත් මේ නාගරික සංවර්ධන අධිකාරියේ යම් ප්‍රමාදයක් නිසා ආයෝජකයෙකුට සිදුණු පාඩුවක් සඳහා ඩොලර් බිලියන 10ක විතර වන්දියක් අපිට ගෙවන්න සිද්ධ වුණා. එතකොට අපිට මේක ඇත්තටම වැදගත් වෙන්නේ ඇයි මේ මොහොතේ? මම සංසන්දනය කළ බැලුවා මේ බයිලැටරල් ට්‍රීටි එක අපි මීට කලින් 27ක් අත්සන් කළා තියෙනවා එක්සත් රාජධානිය සහ චීනය සමග අත්සන් කළා තියෙන ගිවිසුම් වලින් වෙනස් වෙන්නේ කොහොමද කියලා. ඇත්තටම ගත්තොත් පූර්විකාවේ සිට වෙනස්. පූර්විකාවේ සඳහන් කරනවා විශේෂ වැදගත් කාරණා තුනක්. එක තමයි තිරසාර ආයෝජනය සස්ටේනබල් ඉන්වෙස්ට්මන්ට් කියන කාරණේ. මේක කලින් ගිවිසුම් වල තිබුණේ නැහැ. ඊළඟට රෙගියුලේෂන් ඔෆ් ඉන්වෙස්ට්මන්ට්. සෑම පාර්ශවයක්ම තමන්ගේ භූමිය තුළ තියෙන ආයෝජන රෙගියුලේට් කරන්න ඒ රාජ්‍යයට සත්කාරක රාජ්‍යයට තියෙන බලය. මේවා කලින් ගිවිසුම් වල සඳහන් වුණේ නැහැ. ඒ වගේම ඉතා වැදගත් දෙයක් පරිසර ආරක්ෂණය එන්වයරන්මන්ටල් ප්‍රොටෙක්ෂන්. මේ ගොඩක් පරිසරයට තමයි මේ ගොඩක් ආයෝජන වලින් තියෙන ඩැමේජ් එක වෙන්න පුළුවන් අවකාශයක් තියෙන්නේ හානියක් වෙන්න පුළුවන් ඒ සඳහා ඒ ගැනත් මේකේ සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ඉතාම විශාල වශයෙන් පුළුල් අර්ථ නිරූපණ සඳහන් කරලා තියෙනවා. ආයෝජකය කියන්නේ කවුද, ආයෝජනයක් කියන්නේ මොනවද කියන එකත්. මේක ඉතාම හොඳයි. මොකද මේ අර්ථ නිරූපණ හැමතිස්සෙම පාවිච්චි වුණේ විශේෂයෙන් බේරුම් කරණයට යනකොට ඉතාම වැඩි මුදලක් වියදම් කරන්න පුළුවන් ලෝකයේ ධනවත් ආයෝජකයින්ට වාසි වෙන කෝපරේට් ලෝයර්ස්ලට තමයි මේ අවකාශය තිබුණේ. හැබැයි දැන් අපි මේ අර්ථ නිරූපණ ඉතාම වැදගත් ලෙස අර්ථ නිරූපණය කරලා තියෙනවා. මොකද විශේෂයෙන් මේකේ දෙකක් අග්වාගන්තිය පහවගන්තිය ගත්තොත් fair and equitable treatment නීතිමය ආරක්ෂාව සහ full protection and security කියන දෙක පූර්ණ ආරක්ෂාව සහ සුරක්ෂිත බව කියන එකත් පැහැදිලිව අර්ථ නිරූපණය කරලා තියෙනවා. මේවා කලින් ගිවිසුම්වල තිබුණු ඒවට වඩා ඉතා ඉදිරියට ආපු ගිවිසුමක් කියලා මම තර්ක කරන්නේ අන්නේ ඒ නිසයි. උදාහරණයක් හැටියට fair and equitable treatment කියන එක දැන් ඔය රේමන් නඩුවේදි කොහොමද අර්ථ නිරූපණය වුණේ? සමහර වෙලාවට මේ ගෝලීය උතුරේ කෝපරේට්ස් මේවා නිකන් අර මහජනතාවට තියෙන මහජනතාව ගැන නොසිතා තමන්ට රජයේ දීපු මොකක් හරි පොරොන්දුවක්, එහෙම නැත්නම් රජයේ නිලධාරියෙක් දීපු පොරොන්දුවක් නිසා ඇතිවන ලෙජිටිමේට් එක්ස්පෙක්ටේෂන් එකකුත් fair and treatment ගොඩට අර්ථ නිරූපණය කරා. එහෙම නෙමේ අපි මේකෙදි විශේෂයෙන් කස්ටමර් ඉන්ටර්නැෂනල් ලෝ අන්තර්ජාතික ජාත්‍යන්තර නීති අනුව තමයි මේක අර්ථ නිරූපණය කළ යුත්තේ කියලා පැහැදිලි වගන්තියක් ඇතුළත් කළ තියෙනවා. මං හිතන්නේ මෙන්න මේක තමයි අපි වගේ පුංචි රටවල් වලට, ඒ කියන්නේ නෙගෝෂියේට් කරන්න බැරි කේවල් කිරීමේ බලය අඩු අපි වගේ පුංචි රටවල් වලට මේ අර්ථ නිරූපණ වැදගත්. මොකද ප්‍රයිවට් ලෝ එක ඉඳලා අපි පබ්ලික් ඉන්ටර්නැෂනල් ලෝ කියන ස්ටෑන්ඩර්ඩ් එකට යනකොට, අපේ ජාත්‍යන්තර නීතිය කියන එක පිළිගන්නවා කියන තැනට යනකොට, එතනම තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ පුංචි රටවල් වල මේ විශාල ආයෝජකයින් ඇවිල්ලා වෙන්න පුළුවන් මොන හරි හානියක් තියෙනවා නම් අන්න ඒ හානිය වළක්වනවා කියන වගකීම අන්න එතන දීලා තියෙනවා. ඒ වගේම මේකේ තියෙනවා දේශීය ආයෝජකයෝ සහ විදේශීය ආයෝජකයෙකු සමතත්වේලා සලකනවා කියලා. දැන් මෙතෙන්ති තර්කයක් ගේන්න පුළුවන්, ඇත්තටම දේශීය ආයෝජකයෙක් පුළුවන්ද සමතත්වේලා සලකන්න විදේශීය ආයෝජකයෙකුගේ තියෙන කැපැසිටි එක, එහෙම නැත්නම් හැකියාව සම්බන්ධයෙන් ගත්තහම. නමුත් පැහැදිලිවම මේකේකට විකල්පයක් දාලා තියෙනවා, සමාන තත්ත්වය කියන එක තීරණය කරද්දී ඇත්තටම ආයෝජකයා හින්නේ කොහෙද, ආයෝජකයාගේ පිහිටීම කොතනද, අරමුණ මොකද්ද කියන කාරණා සලකලා තමයි සමානයි කියන කොන්දේසියට අපිට ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේකේ 9 5 වගන්තිය මම විශේෂයෙන් සඳහන් කරන්න අවශ්‍යයි. මේහි කුමක් සඳහන් වුවත් ආර්ථික දුෂ්කරතාවකට, බංකොලොත්භාවයකට හෝ බරපතල ගෙවීම් දුෂ්කරතා බැලන්ස් ඔෆ් පේමන්ට් ප්‍රශ්නයකට මුහුණ දීපු රටකට විදේශයට අරන් යන ලාභය, එහෙම නැත්නම් ප්‍රේෂණය තාවකාලිකව සීමා කිරීම.
Honorable Dr. Kaushari Aratne, you have 2 more minutes.
Thank you, Deputy Speaker. ප්‍රේෂණ, ඒ කියන්නේ අපේ රටේ ලාභය අරන් යන, විශේෂයෙන් ලංකාව බංකොලොත්භාවයට පත් වෙලා වගේ තියෙනිච්ච අවස්ථාවක මේ ලාභය එළියට අරන් යන එක සීමා කරන්න රජයට බලය දීලා තියෙනවා. ඒ වගේම කවදාවත් මේ වගේ ගිවිසුම්වල ලංකාවේ තිබුණ නැති කොටසක් තියෙනවා. ඒ තමයි obligations of the investor. ආයෝජකයාට අයිතියකුත් වගේම ආයෝජකයාට වගකීමකුත් තියෙනවා. ඒ විතරක් නෙමෙයි, අර්ථ නිරූපණ බැන තීරණ ගනිද්දී රජයට, ඒ සත්කාරක රාජ්‍යයට සහ ඉන්වෙස්ටර්ට දෙන්නටම එකතු වෙලා ඒකාබද්ධ අර්ථ නිරූපණ වලට යන, ජොයින්ට් ඉන්ටර්ප්‍රිටේෂන් වලට යන ඉඩ දීලා තියෙනවා. මේකිනුත් අපේ රටේ ජනතාවගේ සුභසිද්ධිය සහ යහපත කියන එක කොම්ප්‍රොමයිස් කරන්න රජයට වගකීමක් නැහැ. ඒක නොකර ආයෝජන දිරිගැන්වීම කියන එක තියෙනවා. එතකොට 2016 දී ඇත්තටම ලියනවා මේ ආචාර්ය දිලිනි පතිරණ මේ ඉන්වෙස්ට්මන්ට් ගැන කතා කරද්දී, දැන් වෙයිට් ඇන් සී, අපි හැමදාම කරලා තියෙන්නේ බලන් ඉඳලා උඩ බලාගෙන ඉඳලා මොකද්ද වෙන්නේ කියලා වෙන විදිහට බලන් ඉන්නවා. හැබැයි ඒක දැන් ඉවර කරන්න ඕන කියලා 2016 දී ලියන එක අපි දැන් ඉවර කරලා තියෙනවා. අපි ඉවර කරන්න පටන් අරන් තියෙනවා. මොකද අපි හැමතිස්සෙම ආයෝජකයෝ ආරක්ෂා කරන ගමම්ම රාජයේ සංවර්ධන උපාය මාර්ග, ඒ වගේම අරමුණු සහ ජනතා සුභසිද්ධිය කියන එක බැලන්ස් කරන්න උත්සාහ කරමින් අපි නැවතත් ගෝලීය උතුරට කියනවා අපේට ආයෝජන කරන්න, හැබැයි ජනතාවගේ සුභසිද්ධිය කොම්ප්‍රොමයිස් කරන්නේ නැතුව. ඒ වගේම මේකේ චීනය, ඉන්දියාව වගේ රටවල් ගත්තොත් විශාල වශයෙන් මේ වගේ ගිවිසුම් වලට ඇතුළත් වෙලා ප්‍රතිලාභ ලබලා තියෙනවා. ඒ නිසා අපි වගේ පොඩි කේවල් කිරීම, එහෙම නැත්නම් බාගෙනින් පව එක අඩු රටවල් වලට අපි ආයෝජන රැගෙන එන්න මේ වගේ ගිවිසුම් ඇතුළත් කිරීමෙන් දිරිමත් කරනවා. ඒ වගේම අපි නිර්යටත් විජිතකරණය මේ නීතිය සහ මේ සම්පූර්ණ මේ ප්‍රාග්ධනය ගලායේම කියන ගෝලීය මේ ගලායේමේදී මේක කොහොමද අපේ රටවල් විනාශ කරමින් ගලා එන්නේ නැතුව මේක දිරිමත් කරන ගමම්ම අපේ රටේ ජනතාවගේ සුභසිද්ධිය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් මේ ගිවිසුම අපිට ඉතාම වැදගත් ගිවිසුමක් ලෙස මම සඳහන් කරනවා. මම අවසන් කරන්නම් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඔව් මේක තවත් දියුණු කරන්න තැන් තියෙනවා. ඒ විශේෂයෙන් බ්‍රසීලය වගේ රටවල් අපි බේරුම් කරණයට යන්න නැතුව ඩිස්පියුට් ප්‍රිවෙන්ෂන් ඔම්බුඩ්ස්මන් වගේ දේවල් ගෙනල්ලා මේ බේරුම් කරණයට යන්න කලින් විසඳ ගන්න උත්සාහ කරන ක්‍රමවේද තියෙනවා. අපිට ඒව හිතා බලන්න පුළුවන්. ඒ වගේම මේක මහ මුදල් කාර්ක සභාවට ආපු වෙලාවේ ගරු මන්ත්‍රීතුමෙක් සඳහන් කරා බේරුම් කරණය පිළිබඳ ලංකාවත් ස්ථානයක් කරගන්න ඕනේ. ආබිට්‍රේෂන් හබ් එකක් වුණොත් අපිට අර බේරුම් කරණයේදී පිටරටට අපි වියදම් කරන මුදල් ඉතුරු කර ගැනීමේ ලොකු හැකියාවක් පොටෙන්ෂල් එකක් ලංකාවට තියෙනවා කියලා. ඉතින් මේ වගේ ගොඩක් ඉස්සරහට මේ නීතිය වෙනස් වෙන්න තියෙන තැන් තියෙනවා. හැබැයි නැවත වතාවක් මම අවසාන වශයෙන් අවධාරණය කරනවා ආයෝජන ගේන්න ඕනේ, ආයෝජන ආරක්ෂා කරන්න ඕනේ, ආයෝජකින් ආරක්ෂා කරන්න ඕනේ. හැබැයි ඒකට අපේ රටේ ජනතාවගේ සුභසිද්ධිය සහ යහපත කොම්ප්‍රොමයිස් කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ කියන එක අවසාන වශයෙන් අවධාරණය කරන්න කැමති. ස්තුතියි.
Yes, Honorable Mujibur Rahman, you can have 1 minute.
Yeah, only 1 minute. Garu kata niyojya kathanayakathumani etumiyage kathawa thula etumiyekuwa mata kalin katha etumiye kathawata kalin katha karapu mantriwareya kiwwe mata thamai. Garu kathanayakathumani me sancharayata sahabhagi wenawa rajye aayathanaka thunaka niyojithiyo. Rupani sansthawa, KDU eka, ilangata waraya adhikari. ඊළඟට ඊශ්‍රායලයේ ඉන්න ශ්‍රී ලංකා තානාපතිවරයා මේ සංචාරයේ හැම තැනම සහභාගී වෙලා තියෙනවා. ඔහුගේ Facebook ගිණුමට ගියොත් ඒ පින්තූර ඔක්කොම බලා ගන්න පුළුවන්. ඔහු කියපු දේවල් බලා ගන්න පුළුවන්. ආණ්ඩුවේ අනුමැතිය නැත්තම්, ආණ්ඩුව මේකට සම්බන්ධ නැත්තම් රජයේ නිලධාරීන්ට එහෙම අනුමැතියකින් තොර යන්න බෑ. එහෙමනම් ආණ්ඩුවේ මේකට අනුමැතිය දීලා තියෙන හින්දා තමයි රාජ්‍ය නිලධාරීන් මේකට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ වගේම ගරු කථානායකතුමනි, මේ ප්‍රශ්නේ සම්බන්ධ මේක මානුෂික ප්‍රශ්නයක්. මේ මානුෂික ප්‍රශ්නය සම්බන්ධව එතුමිය කතා කරනකොට ඒ කතා කරපු සම්බන්ධ කතා කරපු කියපු දේවල් වලින් පේනවා එතුමිය කොයි තරම් මේ ප්‍රශ්නය ගැන සංවේදී වෙලා තියෙනවද කියන එක. බොහොම ස්තුතියි.
Honorable Kaushalya Ararathna, we are going to make a point of
no, 30 minutes please. 30 seconds, please.
Okay, 15 seconds.
Okay. ගරු නියෝජ කතානායකතුමනි, රජයේ නිලධාරියෙකුට තමන්ගේ පෞද්ගලික නිවාඩු අරගෙන විදේශ සංචාරය යන්න පුළුවන්. එතකොට මේක රජයේ නිලධාරියෙක් ගිහින් තියෙනවා නම් රජයෙන් යවපු එකක් නෙමෙයි, පෞද්ගලික සංචාරයක් ලෙස තමයි ගිහින් තියෙන්නේ.